තරුණි රෝෂන් ප්‍රේමරත්න මෙතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තිබෙන තරුණි රෝෂන් ප්‍රේමරත්න මෙතුමා
මගේ නම වර්ධියට
සමා වෙන්න විනාඩි 5ක් කාලයක් ලැබෙන ඔබතුමාට
හොඳයි ස්තුතියි අද රට ඩීසල් පෙට්‍රල් නැතුව අද නැවතිලා තියෙනවා අද අපි රටක් හැටියට අධි උද්දමන තත්වයකට අද පත් වෙලා තියෙනවා අපි මං හිතන්නේ ලෝකයේ උද්දමනයේ අතින් දෙවැනි තැනට සිම්බාබ්වේ පළවෙනි තැනටත් අපි දෙවැනි තැනටත් අද පත් වෙලා තියෙන වෙලාවක තමයි අද විවාද කරන්නේ අපි රටක් හැටියට 16 වතාවක් IMF එකට ගිහිල්ලා තියෙනවා 16 වතාවක් IMF එකට ගිහිල්ලත් අපිට මේ ආර්ථිකය අපේ රටේ නිදහසෙන් පසුව අපිට හදාගන්න බැරි වෙලා තියෙනවා මම හිතනවා දැන් අපිට ඉතිරි වෙලා තියෙන්නේ IMF එක විතරයි කියලා නමුත් අපි දන්නවා මේක අපි IMF එක විතරක් එක්ක කරන ගනුදෙනුවක් නෙමෙයි මොකද අපි මං හිතන්නේ නිදහසෙන් පස්සේ පළවෙනි වතාවට ණය ගෙවන එක පැහැර හැරලා තියෙනවා එතකොට අපිට ණය දුන්න විශාල සංඛ්‍යාවක් අපිට මං හිතන්නේ එක පාර්ශවයක් නඩු දාලා තියෙනවා ඒ වගේ මේ ණය අපිට ගෙවන්න තියෙන ඒ පාර්ශව එක්ක අපිට සාකච්ඡා කරලා එක්කෝ ඒක විස්තර ගන්න වෙනවා නැත්නම් නීතිමය අතින් අපිට නඩු වලට මුහුණ දෙන්න සිදු වෙනවා දැන් IMF එක අද කියලා තියෙනවා මේ රටේ ඒගොල්ලන් සංචාරක කරායි පස්සේ අපිට ණය සහතිකයක් දෙන්න කියලා ඒ කියන්නේ අපේ ආදායම වැඩි කරගන්න ඒ වගේම අපේ රජයක් හැටියට කරන වියදම අඩු කරගන්න කියන පණිවිඩය තමයි තියෙන්නේ ඒ වගේම මේ IMF වැඩසටහන සාර්ථක කරගන්න නම් අනිවාර්යයෙන්ම ඇමරිකාවේ සහයක අවශ්‍යයි. එතකොට ඇමරිකාව ගැන කතා කරනකොට අපි දැක්ක එක කාලයක් ඇමරිකාව අපිට MCC ගිවිසුම දෙන්න හැදුවා. ඒ වෙලාවේ කියපු කතා. ඒ MCC ගිවිසුම පාවිච්චි කරලා ඒක දේශපාලන වැඩසටහනක් කරලා ඒක තුලින් බලයට ආපු කට්ටියට අද ඇමරිකාවට වඳින්න වෙලා තියෙනවා. අපිට මේ IMF සංවිධානයේ වැඩසටහන අපිට දෙන්න මේක සාර්ථක කරගන්න කියලා. එදා ඉන්දියාවේ එක්තා ගිවිසුම ඒක කරන්න යනකොට මේ ගිවිසුම් වල යම් යම් ප්‍රශ්න තියෙනවා නම් ඒවා සාකච්ඡා කරලා විසඳගන්න එක වෙනම දෙයක්. නමුත් එදා ඉන්දියාවට විරුද්ධව විශාල ව්‍යාපාරයක් ගෙනෙල්ලා ඒ ගිවිසුම් විසි කරලා අද ඉන්දියාවෙන් තෙල් නැව් එනකන් බලන් ඉන්නවා වැඳ වැඳ ඒ එදා කරපු මං හිතන්නේ ඒ කාර්යභාරයට පටිහන්ව අද කරන්න අද සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ජපානය ගත්තොත් එදා ජපානය දුන්න ලයිට් රේල් ව්‍යාපෘතිය ඒකට පයින් ගහලා ඒක ඉතාම අඩු පොලියට අපිට දීලා අපේ මේ
ප්‍රවාහන
විසඳන්නට ඒ කටයුතු කරපු වෙලාවේ ඒ ජපානය අද තරහා කරගෙන අද ජපානය අපේ දිහා හැරලා බලන්නේවත් නැහැ. ඒ වගේම රුසියානු ගුවන් යානා ප්‍රශ්නය හින්දා රුසියාවත් තරහ කරගෙන අද මං හිතන්නේ අමාත්‍යවරයෙක්ට රුසියාවටත් යන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙනවා. එහෙන් එන සංචාරකයෝ නැවතිලා තියෙනවා. එහෙන් එන තෙල් යම් ප්‍රමාණයක් ගන්න පුළුවන් නම් ඒකත් නැවතිලා තියෙනවා. ඉතින් මං හිතන්නේ එදා ජාතිවාදය ආගම්වාදය ඒවා පාවිච්චි කරලා එදා දේශපාලනය කරත් අද කටාරයකට ගිහිල්ලා නැත්තම් වෙන රටකට ගිහිල්ලා අද තෙල් ටිකක්වත් ගන්න බැරි තත්ත්වයට අද මේ රට පත් කරපු බලවේග අද නිහඬ වෙලා තියෙනවායි කියලා තමයි අපිට මතක් කරන් දෙන්නේ. මම හිතනවා මේ IMF වැඩසටහන හරියට මේ රටේ ක්‍රියාත්මක වුණේ නැත්තම් මං හිතන්නේ තව ආණ්ඩු කොච්චර හැදුවත් තව ආණ්ඩු 10ක් හැදුවත් ඒ ආණ්ඩු 10ම පෙරලෙනවා. ඒක තමයි ලෙබනන් රටේ වුණේ. ලෙබනන් වල කොච්චර ආණ්ඩු හැදුවත් මේ අර්බුදයේ තියනකන් ඒ ආණ්ඩු බිඳ වැටෙන එක තමයි එදා වුණේ කියලා මම මේ අවස්ථාවේදී මතක් කරනවා. අපි බලන්න ශ්‍රී ලංකන් එයාලයින්ස් ශ්‍රී ලංකන් එයාලයින්ස් ගිය අවුරුද්දේ රුපියල් බිලියන 45ක් පාඩුයි. දවසකට ඒ කියන්නේ රුපියල් මිලියන 124ක් පාඩුයි දවසකට. අපි හැම දවසම මේක මොනවත් කරන්නේ නැතිකොට අපිට ඒ වන්දිය ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම ප්ලේන් එකකට ඉන්න සේවකයෝ 265ක් අපේ ශ්‍රී ලංකන් එයාලයින් එකේ ප්ලේන් එකකට 265ක් ඉන්නකොට එයා ඉන්දියා සමාගමට ඉන්නේ සේවකයෝ 75යි. එතකොට ඒ කොහොමද ඒ තත්වයට අපි පත් කරන්න කියලා අපිට හොඳට හිතලා බලන්න තියෙනවා. ඒ වගේම අපේ තාම දුම්රිය සේවයේ තියෙන සුද්දාගේ කාලේ ඕක හරියට අපි ප්‍රතිවිහව කරගත්තේ නැත්නම් මං හිතන්නේ තව අවුරුදු 50කටත් යනකොටත් අපි ඔය මලකට කාපු දුම්රිය තමයි යන්නේ. ඒවගේම තෙල් සංස්ථාව බලන්න
කාලය අවසානයි ගරු මන්තුමා
මට මිනිත්තුවක් දෙන්න අවසන් කර තෙල් සංස්ථාව බලන්න ඩොලර් තව මිලියන 700ක් අපි ගෙවන්න තියෙනවා තෙල් ගත්ත නැව්වට එහෙම තියෙනකොට තමයි අපිට ඒ තෙල් සපයා ගන්නට ඒ බැරි වෙලා තියෙන්නේ ඉතින් ඒ හින්දා විශේෂයෙන්ම අපි මේ කරුණු අපි කොහෙද ආර්ථික වශයෙන් ඉන්නේ කියලා අපි හදවතට හිතටගෙන මේ ආර්ථිකයේ ගැඹුරු වෙනස්කම් කරන්නට අපි කටයුතු කරමින් කියමින් මගේ වචනය අවසන් කරනවා
ස්තුතියි ගරු ජයරත්න හේරත්නතුමා ඔබතුමාට විනාඩි 7ක කාලයක් ලැබෙනවා
10යි නේද මුලසන ප්‍රනන්තුම
ගරු මන්තුමා කාලය සීමා වෙලා තිබෙනවා ඔබතුමාට විනාඩි 7ක් ලැබෙනවා
මුලසන ඔබන ගරු මන්තුමනි මම හිතන්නේ අද දවසෙත් අපේ පාර්ලිමේන්තුව දීර්ඝ වශයෙන් මේ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කෙරුවා හැබැයි අද යම් සාධනීය තැනකට අපිට එන්න පුළුවන් යයි කියලා නිකම් පොඩි ඉඟියක් මතු වුණා මම හිතන්නේ මේ ආර්ථික අර්බුදයත් එක්ක ගොඩනැගිලා තියෙන මේ සමාජ අර්බුද බරපතල තත්ත්වයකට පත් වෙන්නේ ප්‍රචණ්ඩත්වේ කරා යමින් තිබෙන මොහොතක් ඒ නිසා මේ ප්‍රශ්නයට අපිව ඇදලා දාපු කණ්ඩායම් පිළිබඳව මම හිතන්නේ දිගින් දිගටම කොපමණ කතා කෙරුවත් අපිට ඒකෙන් පළක් වෙන්නේ නැහැ අපි දැන් මේ ප්‍රශ්නේ ගොඩ එන්නේ කොහොමද කියන කතාව තමයි දැන් මම හිතන්නේ අපි සාකච්ඡා කළ යුතු වෙන්නේ IMF අපිට මුදල් දෙන්නට මේ විවිධ අවස්ථාවල සාකච්ඡා පැවැත්වුවත් මම හිතන්නේ අපිට ඒ තරම් ලේසියෙන් කඩිනමින් මේ මුදල් ලබා ගන්න පුළුවන්කමක් ලැබෙයි කියලා විශ්වාසයක් කරන්න පුළුවන්කමක් නැහැ ඇමරිකන් සෙනෙට් සභාව දැන් කියනවා අපි කරුණු හතරක් සම්පූර්ණ කළ යුතුයි කියලා මේ රටේ දූෂණය ඒ වගේම මහ බැංකුවේ දේශපාලනයෙන් ග්‍රහණයෙන් නිදහස් කරලා විනිවිදභාවයෙන් පෙරෙන කටයුත්තකට යොමු කිරීම ඒ වගේම මම හිතන්නේ අපේ රටේ නීතිය ආධිපත්‍යයත් 100%ක් සහතික කරන්න කියන කාරණා තමයි උන් කියන්නේ මේ කියන කරුණු කාරණාත් එක්ක මම හිතන්නේ අපිට අද මේ තියෙන තත්ත්වයේ තවත් එන්නෙන්නට ගැඹුරට ඇදෙනවා මිසක් මේකට කඩිනමින් මම හිතන්නේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න බැරි වෙයි ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ ඉන්න ගරු මන්ත්‍රීමල 225ගේ වගකීමක් තියෙනවා මේ තත්ත්වය උග්‍ර වෙනවා නම් මේ රටේ ජනතාව එක කොහොමද මේ ප්‍රශ්නේ අපි විසඳගන්න කටයුතු කරන්නේ කියලා නමුත් අහේතුකට අවාසනාවකට අපේ මේ දේශපාලන පක්ෂ පක්ෂ විපක්ෂ සියලු දෙනාම තම තමන්ගේ න්‍යාය පත්‍රය අතින් අරගෙන ඒ කරන කියන කතා මං හිතන්නේ රටේ සාමාන්‍ය ජනතාව ප්‍රචණ්ඩත්වයට ආරාධනා කිරීමක් දෝ කියලා අපිට දැන් සැකසංකමතු වෙනවා දැන් මීට මොහොතකට ඉස්සෙල්ලා 83 ජූලි කලබල 87 88 89 මේ රටේ සිවිල් පාලනය බිඳ වැටිලා නීතිය ආධිපත්‍යයේ වල් වැදිලා ඇතිවෙච්ච තත්ත්වයන් පිළිබඳව මං හිතන්නේ කරුණු සමාලෝචනය කරා ඊට වැඩිය මං හිතන්නේ ගැඹුරු තැනකට බැරාරුන් තැනකට තල්ලු වෙගෙන යන මොහොතක් වගේ අපිට පේන්නේ එනිසා මේ වෙලාවේ මං හිතන්නේ 225ම වගකීම තියෙන්නේ ඔවුන් ප්‍රචණ්ඩත්වයේ කරා යොමු කරන්න එපා මේ රටේ ගෙවල් ගිනි තියන්න කතා කරන්න එපා මං දැක්ක අයියේ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමෙක් කියනවා මේ ගෙවල් ගිනි තැබීම සාධාරණකරණය කරලා තිබුණා මම හිතන්නේ ඒක ඒතරම්ම හොඳ වැකියක් කියලා කියන්නට පුළුවන් කමක් නැහැ එනිසා මේ වෙලාවේ මිනිස්සු සංසුන් කරලා මේ ප්‍රශ්නේ निराකරණය කරගැනීම තමයි මං හිතන්නේ වකිතු මහජන නියෝජිතයන් විදියට පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම වගකීම කියන එක විශේෂයෙන් සිහිපත් වෙන්න කරන්න ඕන මම හිතන්නේ අපිට සුවිශේෂ තත්වයක් තියෙනවා මේ රටේ වංචාව දූෂණය ඔඩුදු ආපු හින්දා ඒ සම්බන්ධව මේ තිබ්බ රජවල් 100%ක් වක් කියන්නට ඕන හින්දා රටේ සුවිශේෂ තත්වයක් තියෙනවා හොරකම වංචාව මං හිතන්නේ වැඩියෙන්ම කරපු දකුණු ආසියාවේ රට අපි කියන හින්දා නමුත් අපි පොදුවේ මේ ගැන සලකා බැලුවොත් මේනකොට බ්‍රිතාන්‍ය මං හිතන්නේ උද්ධමනය අවුරුදු 32කට පස්සේ වැඩි වෙලා ඊයේ වෙනකොට ඇමරිකාවේ කොටස් වෙනද බල කඩාගෙන වැටිලා තුර්කිය මං හිතන්නේ අපිටත් වැඩිය වැඩි අගාධයකට තල්ලු වෙලා ගිහිල්ලා තියෙනවා ඒ වගේම ලිබියාවේ පාර්ලිමේන්තුව ගිනි තියෙනවා මං හිතන්නේ ලෝකේ හුඟක් රටවල් වල මං හිතන්නේ රටවල් 40කට ආසන්න ප්‍රමාණයක් මේ උද්ධමනයත් එක්ක බරපතල ආර්ථික අර්බුදයත් එක්ක බරපතල මං හිතන්නේ ව්‍යසනයකට තල්ලු වෙලා තියෙන වෙලාව ඒ නිසා මේ ප්‍රශ්න පිළිබඳව මං හිතන්නේ අපි ඊටම සාධනීය විදිහට කල්පනා කරන මිසක් මේ ප්‍රශ්න පාවිච්චි කරලා මිනිස්සු ප්‍රචණ්ඩත්වයට යොමු කරලා මේ රටේ ගෙවල් දොරවල් ගිනි තියලා මිනි මරලා පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු ඝාතනය කරලා මම හිතන්නේ මේ ප්‍රශ්නේ විසඳුමක් හොයන්න පුළුවන් කමක් නැහැ මම හිතන්නේ අනුර කුමාර දිසානායක මැතිතුමා අද යම් එකඟතාවයකට ආවා කතානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන කාරක සභාවක් පක්ෂනායකින්ගේ කාරක සභාවකට එකඟ වුණා. අධිකරණ ඇමතිතුමාගේ යෝජනාවකට ඉතාම හොඳ තත්ත්වයක්. මම මිහි මොහොතකට ඉස්සෙල්ල මම විපක්ෂ නායකතුමා හිටපු ජනාධිපතිතුමා සම්බන්ධ වෙච්ච පක්ෂ නායකින්ගේ සාකච්ඡාවකට සම්බන්ධ වුණා. එතනින් මේ කාරණේ පිළිබඳව මම හිතන්නේ ගැඹුරින් සියලු දෙනාම සාකච්ඡා කරා. මේ වෙලාවේ මම හිතන්නේ අපි අලුත් සර්වපාක්ෂික ආණ්ඩු හදන්න ගිහිල්ලා මේ ප්‍රශ්න මොනවා අපි ඇටෙව්වත් මම හිතන්නේ මේ ආර්ථික ප්‍රශ්නෙකින් විසඳුමක් ගන්න පුළුවන් කමක් නැහැ. දැන් අපිට තියෙන්නේ අලුත් චිත්‍රපටි අලුත් රාමු ප්‍රේම කරන කෙනෙක් මම හිතන්නේ තියෙන්නේ මේ ප්‍රශ්නෙට විසඳුම් හොයලා දීලා මේ කියන කාරණා ටිකට මම හිතන්නේ නිශ්චිත වැඩපිළක් සකස් කරලා දීම තමයි වගකීම වෙන්නේ. ඒකට මම හිතන්නේ අධිකාර රැමතුමා යෝජනා කරපු යෝජනාවට මම හිතන්නේ යහපත් ප්‍රතිචාරයක් පක්ෂනායකින් දැක්වුවොත් මම හිතන්නේ මේ ප්‍රශ්නෙට යම් පිළිතුරක් ලැබෙයි කියලා අපිට විශ්වාසය පළ කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම මුලසෝපන ගර්මන්තුමනි මේ වෙලාවේ අපේ ජනාධිපතිතුමාටත් වගකීමක් තියෙනවා. මේ රටේ මේ තියෙන දූෂණ වංචාව නැති කිරීම සඳහා එතුමාගේ ඒ පාලන අධිකාරී යම් ප්‍රමාණයකට හසුරුවා ගැනීම මං හිතන්නේ ජනාධිපතිතුමාගේ වගකීමක් තියෙනවා. තාමත් මං හිතන්නේ පාඩම් ඉගෙන ගන්න නැද්දෝ කියලා මට හිතෙනවා. මේ වෙනකොට මං හිතන්නේ තමුන්නාසල
තව විනාඩි කාලයක් තිබෙනවා
මන්තුමනි. මුලාසනපට මන්තුමනි මේ වෙනකොට මුළු සමස්ත පළාත් සභා විසිරලා අවුරුදු දෙකක් අමාරයි. පළාත් සභා කරවන්නේ පළාත් ආණ්ඩුකාරවරු. පළාත් සභාවේ තියෙනවා විගණන සම්බන්ධ ආයතන තියෙනවා. නමුත් මේ සියල්ල පිළිබඳ තීන්දුව ගන්න කිසිම පළාත් සභාවක් නැහැ. මේ තුල සමස්ත පළාත් සභා විෂයපතේ තුල මං හිතන්නේ බරපතල දූෂණ සහ නාස්ති ගණනාවක් සිද්ධ වෙනවා. මේ සියල්ල වැඩපවත්වන්න පාලනය කරමින් ඉන්න ආණ්ඩුකාරතුමා. ආණ්ඩුකාරතුමා මං හිතන්නේ මේක හොඳම නිදර්ශනය තමයි වයම් පළාත් සභාව. වයම් පළාත් ආණ්ඩුකාරය හිටපු අපේ වසන්ත කරන්නාගොඩ මැතිතුමා, නාවික හමුදාපතිතුමා අද වයම් පළාත් සභාවේ යම් කිසි හොඳ තැනකට ගේනට මං හිතන්නේ බරපතල උත්සාහයක් ගන්නවා. පළාත් සභාවේ දූෂණේ නාස්ති අවම කරන්න විශාල කැපකිරීමක් කරන එතුමා කටයුතු කරනවා. නමුත් මං හිතන්නේ මේ තත්ත්වයන් වලට මේ රජයේ කරවන අපේ නායක කාරකාදී මං හිතන්නේ මේකට ඉඩ දෙන්නේ නැහැ. ඉඩ නොදීම තුල අද වයඹ පළාත් සභාව තුල බරපතල දූෂණ නාස්තිය ඒ වගේම බරපතල අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. ඒ නිසා අපි ජනාධිපතිතුමාට බොහොම කාරුණික මතක් කරනවා ඒ ආණ්ඩුකාරවරුන්ට ස්වාධීනව මේ පළාත් සභාව අක්‍රිය වෙච්ච මොහොතේ මේ පළාත් සභාව කරවාගෙන යාමත් ඒ වගේම දූෂණේ නාස්තිය අවම කිරීම සඳහා අවශ්‍ය පිළියම් යෙදීමට අවශ්‍ය බලතලයම නැත්නම් ඒවට අවහිර නොකර අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලා හිටිනා. මොකද අද වයම් පළාත් තුල බරපතල තමයි මම මේ කතාව මතක් කරන්නේ. ඒ වගේ මං හිතන්නේ අවසාන වශයෙන් මතක් කරන්න ඕනේ මේ ප්‍රචණ්ඩත්වය කියන එක අපි තවත් දිගින් දිගටම පක්ෂ විපක්ෂ සියලු දෙනා මේකට එකතු වෙලා මේකට ආරාධනා කරොත් අවසාන වෙන්නේ මේ රටේ සාමය ආරක්ෂා කරන්න ඉන්න ත්‍රිවිධ හමුදා පොලිසිය මැදිහත් වෙන්න වෙනවා. ඒගොල්ල ප්‍රතිචාර දක්වපුවහම මං හිතන්නේ මිනිස්සු මියෑදෙයි. අවසාන වෙන්නේ මං හිතන්නේ අර හයිටිය, ලයිබේරියාව, සුඩානය, ඒ වගේම නැගෙනහිර, ටීමෝර් ඒ වගේ හමුදා මේ රටට පාත් කරන්නත් බැරිකමක් නැහැ. අපි මේ தත්ත්වය හරියට කලමනාකරණය නොකරගෙන මේක අවුල් සහගත තත්යකට පත් කරගත්තොත් ඒඳ තියෙන தත්ත්වය සමනය කරගැනීම සඳහා බොහොම අවබෝධයෙන් සහ වගකීමෙන් කටයුතු කළා මේ ප්‍රශ්නයට විසඳුමක් හොයමු කියලා යෝජනා කරමින් මම නිස්සබ්ද වෙන ස්තුතියි.
ඔනබල් වරුණ ප්‍රියන්ත ලියනගේ your 6 minutes.
ගරු ස්තුති ගරු සභාපතිතුමනි, ඇත්තරම අගමැතිතුමා ඉන්න අවස්ථාවකදී කතා කරන්න ලැබිච්ච ගැන ඇත්තටම මම සන්තෝෂ වෙනවා. ඇත්තටම මේ අද අර්බුදය ගැන කතා කරනකොට අපි දන්නවා මේ අර්බුදේ වර්තමාන තත්ත්වය ඇති කරන්න කටයුතු කරන සිද වුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන එක. මොකද අපි දැක්කා පහුගිය 2015 ආණ්ඩුව ගත්තාන් පස්සේ ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගරු මංගල සමරේ රැමතුමාවත් මතක් කරන්න ඕනි ගරු අගමැතිතුමනි. මොකද එතුමා බොහොම මහන්සියෙන් තමයි එදා ටැක්ස් ෆයිල් නැති කාලේ ටැක්ස් ෆයිල් ටිකක් හදලා භාණ්ඩාගාරයට මුදල් එන්න කටයුතු කරේ. ඒ වගේම ඒක හිටි හැටියේ ජනාධිපතිතුමා බලයට පත් වුණාට පස්සේ මේ ටැක්ස් ෆයිල් ටික අයින් කරන්න සිද්ධ කරා. ඒ වගේම පොර ගෙන්නන එක නවත්වන්න කටයුතු කරා. ඒ වගේම කෘෂි රසායනික ගෙන්නන එක නවත්වන්න කටයුතු කරා. ඒ වගේම අපිට මතකයි අගමැතිතුමා ඒ කාලේ විපක්ෂය ඉන්න කාලේ කිව්වා IMF එකට යන්න 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 කියලා නිතරම කිව්වා. නමුත් ඒක එතුමා අහන්න නැතුව ඒක මග ඇරිමින් කටයුතු කිරීම නිසා අද මේ වර්තමාන තත්ත්වය උඩුදුවල තියෙන එක ගැන අපි තාමත් සියලු දෙනාම කනගාටු වෙනවා. ඒ නිසා අද 225ටම බරපතල චෝදනාවක් තියෙනවා පිටේ ඉන්න ජනතාව අපි සියලු දෙනාටම ඇඟිලි දික් වෙලා තියෙනවා. නමුත් අපි දන්නවා මේ රටේ මහා පරිමාණ ව්‍යාපාරිකයින් අද මේ ව්‍යාපාර කරගෙන යනවා. හැබැයි තමන් උපයන ආදායමට මේ රටට කවදාකවත් ටැක්ස් එකක් ගෙවලා නැහැ. ඒ වගේම අද රාජ්‍යයේ අද ඉහළ නිලධාරීන් මේ රටට විශාල මුදල් අහිමි කරා කියන එක අපි දැක්ක කෝප් වාර්තාවේ, ඒක විදුලි බල මණ්ඩලයේ කෝප් වාර්තාවේදී දැක්කා. ඒ වගේම වරාය අධිකාරියේදී ඒ කෝප් වාර්තාවේදී දැක්කා. ඒ වගේම කටයුතු කරනකොට ඇත්තම කරු අගමැතිතුමනි, අපි රත්නමුරු දිස්ත්‍රික්කයේ ජනතාව විදිහට අපි මේ ආර්ථිකය ගොඩනගන්න අපි ඉතිහාසයේ ඉඳලා විශාල මහන්සියක් දරුවා මේ මැණික් හා සරණාභරණ අධිකාරිය විශාල ශක්තියක් ලබා දෙමින්. සා අපිට මතකයි එක කාලයක් එන්නම් පෙරරම ඇතතුමා අපිට අවස්ථාව ලබා දුන්නාට පස්සේ ලංකාවේ වැඩිම ආදායම ගේන්නත් එක වර්ෂයකදී කටයුතු කරා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපි අද දකින අද මැණික් කර්මාන්තයට විශාල ගැටළු රාශියක් උද්ගත වෙලා තියෙන මේ ඩීසල් පෙට්‍රල් නැති එකත් එක්ක සම්බන්ධයෙන්. මොකද අපි දැන් මාස 3ක් විතර වැඩ කරන විදිහක් නැති වෙලා තියෙනවා. මොකද අපේ දිස්ත්‍රික්කයේ බැකෝ යන්ත්‍ර පතල් 3200කට ආසන්න සංඛ්‍යාවක්. ඒ වගේම මැණික් ලයිෂන් හිමිය ඉන්න 3000කට ආසන්න සංඛ්‍යාවක්. ඒ නිසා අද පතල් කර්මාන්තේ බැකෝ කර්මාන්ත පතල් කරනකොට අපි දකිනවා මාස එක දැන් ඒක ලයිෂන් එක කරගන්න බැරුව හිටියොත් රුපියල් 80000ක් ඒ පරීක්ෂණ ගාස්තු වලටම විතරක් යනවා අගමැතිතුමනි. ඒ නිසා මේවා විශාල ගැටලු වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලන්නේ මේ පරීක්ෂණ ගාස්තු දීර්ඝ කරලා දෙන්න. මොකද නැත්තම් ලයිෂන් එක ඉවරුනාට පස්සේ අපිට දැන් මේ මාස 3ක් විතර වැඩ කරගෙන යන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේ ලයිෂන් එක දීර්ඝ කරනකොට පරීක්ෂණ ගාස්තු 80000ක් ගන්න නැතුව දීර්ඝ කරලා දෙන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම
අට මාව හිට හම්බෙන්න
මේ
ඒක අප කතා කරගන්න.
හරි, බොහොම ස්තුතියි. තේන්ස ඇත්තරම ඒ වගේම ගරු අගමැතිතුමනි, අපි දිස්ත්‍රික්කයෙන් ඉල්ලන්නේ අපේ දිස්ත්‍රික්කයේ ඩිපෝ කීපයක් තියෙනවා, මේ බස් ඩිපෝ. එතකොට රත්නපුර තියෙනවා, බලංගොඩ තියෙනවා, කලවාන තියෙනවා, ඊට පස්සේ ඩිපෝ ටික තියෙනවා, ගොඩ කෙවල තියෙනවා. එතකොට අපිට ඒ ආසන්නම ඩිපෝ එකෙන් මේ ඩීසල් ටික ලබා දෙන්න කටයුතු කරනවා නම් අපිට ඒක විශාල ශක්තියක්. මොකද මේ ඉන්ධන පෝලිම් වලට ගිහිල්ලා මේ බැකෝ යන්ත්‍ර සඳහා බැරල් වලට ඉන්ධන ලබා ගැනීමේදී ජනතාවත් එක්ක ඇති වෙන ගැටලුත් එක්ක අද මේ කර්මාන්තේ නැවතිලා තියෙන නිසා ඒ ඩිපෝ එකෙන් අපිට ක්‍රමවේදයක් හදලා ලබා දෙනවා නම් අපිට ඒක පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම ගරු අගමැතිතුමනි, මේ තේ කර්මාන්තේ අපේ දිස්ත්‍රික්කයේ කුඩා තේ හිමියන් ඉන්න 10000කට ආසන්න සංඛ්‍යාවක්. ඒ නිසා අද මේ පෝර ප්‍රශ්නෙත් එක්ක විශාල අර්බුදයකට ගිහිලා තියෙනවා. ඒ වගේම මම දැක්කා අපේ කෘෂිකර්ම ඇමතුමා ලබන සතියේ ගේන පෝර සඳහා 120ක් විතර තමයි මේ අනිත් භෝග සඳහා මේ පෝර ලබා දෙනවා කියලා කියන්නේ. අනිත් ඒ ඔක්කොම කෘෂිකර්ම ගොවිතැනට වීවගාවට දෙනවා කියලා තමයි කිව්වේ. ඒ නිසා මේක තේවගාව කියන්නේ ආර්ථික අපිට මේ කාර්තු විතරක් ගරු ඇගමැතිතුමනි 116ක් අපේ නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ කෝටි 10ක් අපි නිෂ්පාදනය කරලා තියෙනවා පළවෙනි කාර්තුවේදී. ඒක දෙවෙනි කාර්තුව වෙනකොට කෝටි 8 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ නිසා දළු නිෂ්පාදනය අඩු වුණොත් එහෙම අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්න බැරි වෙයි. ඒ නිසා ඔබතුමා අර උදේ කිව්වා වගේ කමිටි දාලා මේ පාර්ලිමේන්තුව කටයුතු කරනවා නම් අපිත් ඒකට ඇවිල්ලා අපිට ඒ දෙන්න පුළුවන් උපරිම ශක්තිය ලබා දීලා අපේ රටේ මේ පවතින තත්ත්වය ඉස්සරහට ගන්න කටයුතු කරනවා. වගේම මම කියන්න ඕනේ අර මනුෂ්‍ය නායක මන්ත්‍රීතුමා කිව්වා අපි අර විදේශ ශ්‍රමිකයන්ගෙන් සල්ලි දාන්න එපා කියලා එහෙම කතා කරා කියලා විපක්ෂය. එහෙම එකක් කවදාකවත් අපේ විපක්ෂ නායකතුමා ඇතුළු අපි මන්ත්‍රීවරු කවදාකවත් කළා නැහැ. මට මතකයි විපක්ෂ නායකතුමාත් අනිල් කෘෂ්ණමැතිතුමාත් එදා ඉඳලා කිව්වේ විදේශිකයන් රටට ඇවිල්ලා අපිට ශක්තියක් ලබා දෙන ඩොලර් ගේන්න කියන එක. ඒ නිසා අපි විපක්ෂයක් විදිහට අපි ඕනම අවස්ථාවකදී මේ අර්බුදකාරී තත්ත්වයෙන් ඉස්සරහට එන්න අපි උදව් කරනවා කියලා කියමින් අවස්ථාව ලබා දීපු කෙනෙක් ස්තුතියන් දෙමින් මම එනවා. බොහොම
ස්තුතියි. ගරු සරත් වීරසේකර මහත්මයා, ගරු සුරේන් රඝුවන් මෙතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
ස්තුතියි සභාපතිතුමනි. මා ස්තුතිවන්ත වෙනවා මේ පාර්ලිමේන්තුවේදී දේශය ඛේදවාචක මොහොතක තිබුණත් ඒ ඛේදවාචකය ගැන පමණක්ම නොව ඒ ඛේදවාචකයෙන් ගොඩ එන්නට සාමූහිකව ප්‍රජාතන්ත්‍රවාදී රූපරාමුවක් තුළ අපි කෙසේද වැඩ කළ යුත්තේ කියන ඒ විසානතියට අද උදේ ගරු අගමැතිතුමාගේ කතාවෙන් නායකත්වය ලැබීම ගැන ඔබතුමා සභාවේ ඉඳී කියලා මා හිතුවා. නමුත් හොඳයි, ඒ අලුත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ඔබතුමා කරන නායකත්වයට මා පෞද්ගලිකව ස්තුතිවන්ත වෙනවා. ඒකට සමගාමීව හැමදාමත් විපක්ෂයේ ඉඳමින් මතවාද ඉදිරිපත් කළ අනුර කුමාරසා නායක මන්ත්‍රීවරයාත් එකඟ වීම මා හිතන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී රූපරාමුව තුළ අපි ලබා ගත්තා වූ සුවිශේෂ ජයග්‍රහණයක් හැටියටත් අර්බුද මතුවෙන හැම මොහොතේදීම ශක්තිමත් ශිෂ්ටාචාර විතරයි ඒ අර්බුද වලින් ගොඩ එන්නට පුළුවන් මාර්ගය සොයාගන්නේ. එනේ ඒ නිසා මේ පාර්ලිමේන්තුව තුළින් අපේ අනාගතයට කියව යුත්තේ මහපාරේ අද හෙට අනාගතයක් වෙනුවෙන් කරුණු සොයන අයට කියව යුත්තේ මේ පාර්ලිමේන්තුව තුළින් අපට අනාගතය ගොඩනගා ගන්නට පුළුවන් ශක්තියත් ධෛර්යයත් විශ්වාසයත් අවංකකමත් අපිට අද තිබෙන බව අපි පැහැදිලිවම කිව්වොත් පමණයි අපට පුළුවන් වෙන්නේ හෙට අපේ දරුවන්ගේ මූණ බලන්න, හෙට අපේ අසල්වැසියන්ගේ මූණ බලලා කියන්න, මහජන මුදලෙන් පඩි ගන්න අපි මේ රටේ අනාගතය වෙනුවෙන් යහපතක් කර ඇති බවට. මා මේ මොහොතේදී ඒක නිසා දෙමළ සංවිධාන සංධානයේ එක මන්ත්‍රීවරයෙක් පමණක් වාඩි වෙලා ඉන්න මේ මොහොතේදී මම කියන්න උත්සාහ ගන්නේ එතුමන්ට පවා මම කියන්නේ රට වැටී තිබෙන අර්බුදයේදී ඔබ වේදනා සහිත ජන කොටසක් මම හිටි වෙන්නේ ඒ ජනකොටසට බව අමතක කරන්නට එපා. නමුත් අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව ගොඩ ගැනීමයි. ඒ ශ්‍රී ලංකාව ගොඩ ගැනීමේ ව්‍යාපාරයට ඔබ විසින් කළ යුතු දායකත්වය කරන්න. එසේ නොකර ජනාධිපතිවරයාවත් අගමැතිවරයාවත් මේ ළඟදි කියලා තිබුණා, ඔබ පක්ෂයේ ප්‍රධාන නායකයෙක් කියලා තිබුණා, ජපානය අපිට උදව් කරන්න බැහැ කිව්වයි කියලා, ඔබලාට කිව්වයි කියලා යාපනයේදී. මා හිතන්නේ අපි ප්‍රතික්ෂේප කළ යුතුයි. ජපානය කවදාවත් කියලා නැහැ ශ්‍රී ලංකාවට උදව් කරන්නේ නැහැ කියලා. ස්ක්වඩ් මීටින් එකේදී ළඟදී ඉවර වුණු ස්ක්වඩ් ජාත්‍යන්තර සම්මන්ත්‍රණයෙන් පස්සේ මෝදී අගමැතිතුමාත් අගමැති ජනාධිපතිතුමාත් ජපානය අගමැතිතුමාත් එකම වෙලා කිව්වේ ලංකාවට උදව් කරන්න ඒ රටවල් දෙකම තැදී පැහැදී ඉන්නවා කියලා. ඒ නිසා අපි ශ්‍රී ලාංකිකයන් වෙමු. ශ්‍රී ලංකාවෙන් උනාට පස්සේ අපිට පුළුවන් අපි දෙමළද සිංහලද බර්ගද කතෝලිකද බෞද්ධද ක්‍රිස්තියානිද කියලා හිතා ගන්න. මොකද මේ රට වටන විට අපි වැටෙන්නේ එක මවකගේ දරුවන් හැටියට. ඒ නිසා මේ මොහොතේවත් අපි එක්වමු කියන එක මගේ පළවෙනි ආයාචනයයි. දෙවනුව අර්බුද මතුවෙන විට විතරයි අපිට පුළුවන් වෙන්නේ අපි මොනතරම් ගැඹුරු ජාතියක්ද ශිෂ්ටාචාරයක්ද කියලා පෙන්වන්නට. මේ මොහොතේ අපි ප්‍රතිපත්ති වෙනස් කළ යුතුයි. මේ මොහොතේ අපේ ක්‍රියාදාමයන් වෙනස් කළ යුතුයි. මේ මොහොතේ මහජනයා පමණක් නෙවෙයි ජනාධිපති කාර්යාලය පවා තමන්ගේ ක්‍රියාදාම දෛනික ජීවිත වෙනස් කරගත යුතුයි. එන්නේ එවිට විතරයි අපිට පුළුවන් වෙන්නේ ජාතියක් දේශයක් හැට ගොඩ එන්නට. මා යෝජනා කීපයක් ඉදිරිපත් කරනවා. ලංකාවේ ඉන්න ප්‍රවාහනය පිළිබඳව මහාචාර්යවරයා අමල් කුමාරගේ මොරටුව විශ්වවිද්‍යාලයේ එතුමා මගේ මිතුරෙක්. එතුමා දුන්නු කරුණු අනුව ශ්‍රී ලංකාවට ගෙන්වන ඉන්ධන වලින් 70%ක් වියදම් වෙන්නේ පෞද්ගලික ප්‍රවාහනය සඳහා. මිලියන 21ක ජනතාවකට 26 දෙනෙකුට 100 දෙනෙකුට වාහන 26ක් තියෙනවා මේ රටේ. මෙය දරාගත නොහැකි වූ ව්‍යුහයක්. මේ ව්‍යුහය වෙනස් කළ යුතුයි. මේ ව්‍යුහය වෙනස් කරන්නට නම් අපි කළ යුත්තේ පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීම. ජාතියක් හැටියට පොදු ප්‍රවාහන සේවය කාබාසිනියා කර දැමීම. එය සම්පූර්ණ වශයෙන්ම දේශපාලන ගත කිරීම. මා හිතනවා දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමාගේ පියා රොබර්ට් ගුණවර්ධන ඇමතිතුමා මැතිතුමා පිලිප් ගුණවර්ධන පිලිප් ගුණ සමාවෙන්න පිලිප් ගුණවර්ධන මැතිතුමා ගෙනාවා ජාතික ප්‍රධාන ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රතිපත්තියක් නමුත් මොකද වුනේ නිදහස් පක්ෂයේ වගේම එක්සත් ජාතික පක්ෂයේ වගේම අනිත් පක්ෂ සියලුම එකතු වෙලා පොදු ප්‍රවාහන පද්ධතිය සම්පූර්ණම දේශපාලන ව්‍යාපෘතියක් කළා ඒ නිසා අද ගෙන්නන ඉන්ධන වලින් වියදම් වෙන්නේ 10%කට වඩා අඩු ප්‍රමාණයක් වියදම් වෙමින් ජාතික පොදු ප්‍රවාහන සේවයක් නඩත්තු කරන්න වෙලා තියෙනවා මා යෝජනා කරනවා අපි ලයිලයි එකතු වෙමු සතියන්තේ පමණක් පෞද්ගලික වාහන පාවිච්චි කිරීමේ නීතියක් ගේන්න සතියේ දිනවල රජයේ කාර්යාලවලට නිවාඩු දී තිබෙනවා නම් පාසල් නිවාඩු දී තිබෙනවා නම් මේ සහ විශාල පෞද්ගලික වාහන ප්‍රමාණයක් ඒ අයට අයිතිය තිබෙනවා බදු ගෙවලා තමයි ගන්නේ ඒවට ලයිසන්ස් කර ගන්නවා නමුත් රටේ තියෙන අර්බුදය වෙනුවෙන් කැපවීමක් කිරීම සඳහා කළ යුත්තේ අපේ පෞද්ගලික වාහන සතියන්තේ පමණක් පාවිච්චි කරන්නට අපි මෙහෙම තමයි තෙල් නිෂ්පාදනය කරන රටවල් පවා සමහර ලාවට ස්විස්රාන්තිය මෙහෙමයි කරන්නේ ඇයි අපිට ඒ ව්‍යුහාත්මක වෙනස් වලට යන්න බැරි දෙවනුව මේ රටේ තෙල් ගෙන්වන ප්‍රමාණය මේ තරම් අර්බුදයකට ගිහින් තිබුණ නිසා සෑම රථවාහනයකටම අයිති තෙල් කෝටාවක් හඳුන්වා දෙන්න. ඒ තෙල් කෝටාවෙන් පස්සේ වැඩියෙන් අවශ්‍ය නම් ඔවුන් ගෙවිය යුතුයි දෙගුණයක මිලක්. නැත්තම් ජාත්‍යන්තර වෙළඳපොලේ තිබෙන මුදල ගෙවිය යුතුයි. දැන් වෙන්නේ මොකද්ද? අර මරෝටි එක තියෙන මරෝටි 800 තියෙන පොඩි ගෙදරත් V8 එක දෙක V8 දෙකක් තියෙන ලොකු ගෙදරත් එක විදිහකට තෙල් ගන්න මහ වෙළඳපොලෙන්. ඒ හැම ලීටරයකටම රජය සහන මිලක් ලබා දෙනවා. ඇමතිවරයා කිව්වා භූමි තෙල් වලට සහන දෙයක් දෙන්න වෙනවා. ඒක වැඩි කරන්න වෙනවායි කියලා. මම කියන්නේ පෙට්‍රල් වලට දෙන, V8 වලට දෙන, ලොකු වාහන වලට දෙන පෙට්‍රල් ප්‍රමාණය සීමා කරලා ඒ අයගෙන් ප්‍රීමියම් ප්‍රයිස් එකක් සුවිශේෂ වූ මිලක් අය කරගන්න. එතකොට අපිට භූමි තෙල් ටික ඒ අයට දරා ගන්න පුළුවන් විදියට ඒ දරිද්‍රතාවයෙන් පෙළෙන ධීවරයන්ට හෝ ගැමියන්ට අපිට ලබා දෙන්න
පුළුවන්.
අපට අවශ්‍ය වෙන්නේ මේ මොහොතේදී කවුද වැරදි කවුද හරි කියනක ඇඟිල්ල දික් කරන්න නෙමෙයි. අපේ මව්බිම වැටිය තිබෙන මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් අපි සියලු දෙනාගේම බුද්ධිය, අපි සියලු දෙනාගේම ශක්තිය, අපි සියලු දෙනාගේම විශ්වාසය පාවිච්චි කළ යුතුයි. ඒකට අවශ්‍ය වන්නේ අවංකකම. මා දකින්නේ අවාසනාවන්තකමකට වගේ අසාධ්‍ය වුණු ගැබනි මවක් ගෙනියන ගිලන් රථයක් කැඩී තිබෙන මොහොතේදී මෙතන මේ ප්‍රශ්න විසඳනවා වෙනුවට වෙන්නේ ගිලන් රථය එලවන්නේ කවුද කියන තරගයයි මේ වෙලා තියෙන්නේ. ගැබනි මව පිළිබඳව නෙමෙයි, අසාධ්‍යත්වය පිළිබඳව නෙමෙයි, මේකේ සුක්කානම කවුද ගන්නේ කියන එක. අන්න ඒ තත්වයෙන් මිදී මේ පාර්ලිමේන්තුවේ ඉන්න අපි එක්වෙමුයි කියන එකයි මගේ ආයාචනය. ස්තුති මඩ කාලය දුන්නට.
ස්තුති. ඔනබල් සෙල්ලම් ගජේන්ද්‍රන්, you have 5 minutes.
அவை தலைவர்கள் அவர்களே, இன்று நடைபெறுகின்ற இந்த விவாதத்தில் நான் அதற்கப்பாலே எங்களுடைய தேசத்தின் பிரச்சனை தொடர்பாக நான் இங்கே கூற விரும்புகிறேன். நேற்றைய தினம் ஒரு தகவல் வெளியாகி இருந்தது. கரும்புலிகள் தினத்தை முன்னிட்டு 5ஆம் திகதிகளிலே தாக்குதல் நடத்தப்படக்கூடும் என்று சொல்லி அது புலிகளின் தலையிலே போடப்படும் என்று சொல்லியும் சொல்லப்பட்டிருக்கின்றது. இது வளமையாக அரசாங்கம் தமிழர்களுக்கு எதிரான ஒடுக்குமுறைகளை தொடர்ந்து முன்னெடுப்பதற்காக, பயங்கரவாத தடைச்சட்டத்தை தொடர்ந்து நடைமுறையிலே வைத்துக் கொள்வதற்காக தொடர்ச்சியாக உருவாக்குகின்ற கதைகளில் ஒன்றாகத்தான் நாங்கள் இதனை பார்க்கின்றோம். அதுவும் இன்று அரசாங்கத்தினுடைய இந்த கடந்த கால மோசடியான செயல்பாடுகள் காரணமாக நாடு அதல பாதாளத்தில் வீழ்ந்துள்ள நிலைமையிலே சரிந்து போயிருக்கின்ற செல்வாக்கை தூக்கி நிறுத்துவதற்காக அல்லது சிங்கள மக்களுடைய கோபத்தை திசை திருப்புவதற்காக இவ்வாறான கதைகள் கட்டிவிடப்படுகின்றது. இதனுடைய விளைவுகளாக எங்களுடைய தேசத்திலே முன்னாள் போராளிகள் மீண்டும் இந்த உளவுத்துறையினரால் ஆடு மாடுகள் போன்று விசாரணைகளுக்கு உட்படுத்தப்படுவதும் அவர்கள் துன்புறுத்தப்படுவதும் அதற்கும் தான் இது வழிவகுக்கும். ஆகவே இந்த இவ்வாறான இந்த செயல்பாடுகளை நான் மிகவும் வன்மையாக கண்டிக்கின்றேன். நீங்கள் இந்த பாதையிலே பயணிப்பதை கைவிட்டு நேர்மையாக தமிழ் மக்களோடு ஒரு அரசியல் தீர்வுக்கு நீங்கள் வராத வரைக்கும் இவ்வாறான விடயங்களை வைத்து உங்களுடைய நாட்டை அளிக்கின்ற முயற்சிகளைத்தான் உங்களால் செய்ய முடியுமே தவிர ஒருபொழுதும் உருப்படியான செயற்பாடுகள் இதனையும் உங்களால் முன்னெடுத்து கொண்டு செல்ல முடியாது. இந்த வேளையிலே எங்களுடைய ஆதரவாளர்கள் ஸ்ரீலங்கா உளவுத்துறையினரால் அச்சுறுத்தப்படுகின்ற சம்பவங்களும் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. நேற்றைய தினம் 4ஆம் தேதி மட்டக்களப்பு குறிஞ்சாமுனை கண்ணன்குடா பகுதியிலே இருக்கக்கூடிய எங்களுடைய செயற்பாட்டாளர் வடிவேல் பிரதீபன் அவர்களை அவருடைய வீட்டிற்கு சென்ற போலீஸ் உளவுத்துறையினர் சிஐடி பண்டார என்று சொல்லப்படுகின்றவர் ஆட்டோவிலே சென்று அவரை அச்சுறுத்தியிருக்கின்றார். அவரிடம் சொல்லப்பட்டிருக்கின்றது, நீங்கள் மக்களுக்கு நிவாரணங்கள் வழங்கக்கூடாது. அதே நேரம்
சுரேஷ் தாக்கூர் என்று திச்சியா
தயசுது உங்கள் உரையை நடத்திக் கொள்ளுங்கள்.
பிரதீபன் அவர்களுக்கு அந்த சிஐடி பண்டார என்பவரால் அச்சுறுத்தல் விடுக்கப்பட்டிருக்கின்றது. அவரிடம் சொல்லப்பட்டிருக்கின்றது, நீங்கள் நிவாரணங்கள் வழங்கக்கூடாது, இறந்த முன்னாள் போராளிகளையோ அல்லது பொதுமக்களையோ நினைவு கூறக்கூடாது. அவ்வாறு நீங்கள் செய்தால் உங்களை நாங்கள் கைது செய்து சிறையில் அடைப்போம், உயிராபத்தும் ஏற்படும் என்று சொல்லி அச்சுறுத்தியிருக்கின்றார். இந்த செயல்பாட்டை நான் மிகவும் வன்மையாக கண்டிக்கின்றேன். இதே போன்று கடந்த 13ஆம் தேதி குருந்தூர் மலையிலே ஒரு சட்டவிரோத செயல்பாடு ஒன்று தொல்பொருள் திணைக்களத்தினாலும் புத்தசாசன அமைச்சினாலும் பௌத்த கலாச்சார பேரவையினாலும் மேற்கொள்ளப்பட்டிருந்தது. அங்கே தொல்பொருள் திணைக்களத்துக்கு சொந்தமான இடத்திலே அது அங்கே ஒரு ஆதிசிவன் ஆலயம் அமைந்திருந்த இடத்திலே அந்த ஆதிசிவன்குரிய அடையாளங்கள் அனைத்தையும் அகற்றிவிட்டு இரகசியமான முறையிலே தாது கோபம் ஒன்றுக்கான கட்டடம் அரவாசி கட்டடம் அமைக்கப்பட்டு அங்கே புதையல்களை வைத்து பூசை செய்து மேற்கொண்டு அந்த தாது கோபத்தினுடைய கட்டடங்களை கட்டுவதற்கான செயற்பாடுகள் முன்னெடுக்கப்பட்ட பொழுது அங்கே பொதுமக்கள் சென்று அதனை தடுத்திருந்தார்கள். நாங்களும் அந்த போராட்டத்திலே கலந்து கொண்டிருந்தோம். அவ்வாறு அந்த போராட்டத்திலே கலந்து கொண்டிருந்த மாதவ மேயர் என்று அழைக்கப்படுகின்ற இளைஞர் அதற்கு பிற்பாடு 2 நாட்கள் கழித்து கடந்த 15ஆம் தேதி அதாவது ஜூன் மாதம் 15ஆம் தேதி துப்பாக்கி ஏந்திய நபர்களினாலே அவருடைய வீட்டு வாசலில் வைத்து அச்சுறுத்தப்பட்டிருக்கின்றார். அதிகாலை வேளை 1:30 மணியளவிலே அந்த அச்சுறுத்தல் இடம்பெற்றிருக்கின்றது. அவருடைய வீட்டிலிருந்து 200 மீட்டர் தூரத்திலே 682வது படைப்பிரிவு அமைந்திருக்கின்றது. அவர்கள் சத்தம் போட்டபொழுது வீட்டிற்குள் இருந்து உறவினர்கள் வெளியே வருவதை கண்ட அந்த துப்பாக்கிதாரிகள் அந்த முகாமை நோக்கி ஓடியிருக்கின்றார்கள். இந்த இவ்வாறான இந்த சம்பவத்தை நாங்கள் மிகவும் வன்மையாக கண்டிக்கின்றோம். இந்த குருந்தூர் மலை தொடர்பாக முன்னாள் சட்டம் ஒழுங்கு அமைச்சர் சரத் வீரசேகர் அவர்கள் கடந்த அமர்விலே உண்மைக்கு புறம்பான தகவல்களை இங்கே பதிவு செய்திருக்கிறார். நான் என்னுடைய பெயரை குறிப்பிட்டு நாங்கள் குண்டர்களை கொண்டு சென்று அங்கே அந்த பௌத்த வழிபாட்டு முயற்சிகளை குழப்பியதாக ஒரு அப்பட்டமான பொய்யை சொல்லியிருக்கின்றார். அங்கே நாங்கள் எங்களை பொறுத்தவரையிலே நீதிமன்றம் அங்கே ஒரு சட்ட உத்தரவு பிறப்பித்திருக்கின்றது. அந்த குருந்தூர் மலை ஒரு தொல்பொருளுக்கு சொந்தமான இடம் என்பதால் எந்த விதமான புதிய கட்டுமானங்களும் மேற்கொள்ளக்கூடாது என்று சொல்லி, ஆனால் அந்த உத்தரவை மீறி தொல்பொருள் திணைக்கள அதிகாரிகளும் பௌத்த கலாச்சார அமைச்சை சேர்ந்தவர்களும் கூட்டாக சேர்ந்து ராணுவத்தினரதும் போலீசாரதும் உதவியோடு அந்த சட்டவிரோதமான கட்டட வேலைகளை முன்னெடுத்த பொழுது அதனை தடுத்து நிறுத்தி நீதிமன்ற உத்தரவை நடைமுறைப்படுத்துமாறுதான் நாங்கள் அங்கு சென்று நாங்கள் வலியுறுத்தினோம். அங்கே பல பொய் கூறி இந்த இனவாதிகளால் அழைத்து வரப்பட்டிருக்கின்றார்கள். அந்த மக்களுக்கு அசௌகரியங்கள் ஏற்படுத்துகின்ற வகையில் நாங்கள் எந்த ஒரு இடத்திலும் நாங்கள் செயல்படவில்லை. நீதிமன்ற உத்தரவை நடைமுறைப்படுத்துமாறுதான் நாங்கள் வலியுறுத்தி இருந்தோம். இந்த சரத் வீரசேகர போன்ற இனவாதிகள் அப்பட்டமான பொய்களை சொல்லி அவர்கள் கடற்படையில் இருந்த பொழுது அவர் செய்த உரிமை மீறல்கள் என்பது விசாரிக்கப்படுமாக இருந்தால் அவர் தூக்குக்கு செல்ல வேண்டிய ஒருவர். இவ்வாறானவர்களை பக்கத்திலே வைத்துக் கொண்டு கோட்டாபய ராஜபக்சவுக்கு சொந்த புத்தி இருக்க வேண்டும் அல்லது சொந்த புத்தி பக்கத்திலே வைத்துக் கொண்டிருக்க வேண்டும். இவ்வாறானவர்களை வைத்து
மந்திரித்துமா உபட வினாடி ஹத்துக காலத்திபினோம்
உல்லாசன உபவன கரு மந்திரித்துமணி அப்படி அதுமே மூலிக வசியம் பணத்தம் கெசட் பத்திர நிவேதனம் அமத்தரவு அகமெத்துமா தமாகே இதிரி වැඩපිළිවෙල සම්බන්ධයෙන් කරපු ප්‍රකාශනයේ මුල් කරගෙන මම මගේ අදහස් දෙකීම කරන්න කැමති. ඇත්ත වශයෙන්ම එතුමා අගමැති ධූරයට පත්වන්නේ මේ වසරේ මේ මාසේ 12 වෙනිදා. ඊට පස්සේ එතනින් මාසයක් ආසන්න වශයෙන් මාසයක් ගිය තැන එතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මේ ගරු සභාවට ඉදිරිපත් කරා ජූනි මාසේ 7 වෙනිදා. අද ජූලි මාසේ 5 වෙනිදා. දැන් ඒ අගමැතිතුමාගේ අදහස් දැක්වීම තුළ ඇත්ත වශයෙන්ම එතුමා එදා කරපු අදහස් දැක්වීම තුලත් එතුමා බරපතල විදිහට ප්‍රකාශයට පත් කරා පක්ෂ දේශපාලනය මොහොතකට පසකින් තබන්න අපි සියලු දෙනාම එකතු වෙලා මේ රට ගොඩනගමු කියලා. අදත් එතුමා මේ ගරු සභාවට කිව්වා මේ සභාවේ සියලු පක්ෂලින් ඉල්ලා සිටින්නේ මේ අසීරු මොහොතේ රට වෙනුවෙන් එකතු වෙන ලෙසයි කියලා. හැබැයි ගරු මන්ත්‍රීතුමනි, අපි අප්‍රේල් 8 වෙනිදා මන්ත්‍රීවරු 40 දෙනෙකුට අධික පිරිසකගේ අත්සන් සහිතව ජනාධිපතිතුමාට ඉදිරිපත් කරා සර්වපාක්ෂික රජයක් පිහිටීමේ යෝජනාවලිය. මේ අප්‍රේල් 8 වෙනිදා අප්‍රේල් 10 වෙනිදා පළවෙනි සාකච්ඡාව කරා අප්‍රේල් 12 වෙනිදා ඊට පසුව රැස් වෙන්න බලාපොරොත්තු වෙන හිටියා. ඒ අතරතුර එතුමා ඒ සර්වපාක්ෂික එකඟතාවක් ගොඩනැගීමට පටහැනි වෙන ආකාරයට ක්‍රියා කරපු නිසා ඒ සාකච්ඡා බිඳ වැටුණා. ඊට පසුව දැන් මේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉල්ලා සිටීමෙන් පසුවත් දිගින් දිගටම අපි රට හමුවේ එතුමා හමුවේ තිබ්බා මේ අපේ අද මෞබිම මුණ දෙන දැවැන්ත අභියෝගයට මුණ දීම සඳහා සර්වපාක්ෂික රජයක් පිහිටවීම සඳහා කැඳවීමක් කරන ලෙස. කනගාටුයි කියන්න අද වෙනකන් ඒ කැඳවීම කිරීලා නැහැ. එතකොට ගරු රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිතුමා වශයෙන් පත් වුණෙන් පසුව අපි එතුමා හමුවෙලා කිව්වා අපි മന്ത്രി ඇමති දූර බලාපොරොත්තු වෙන්නේ අපිට ආණ්ඩු පක්ෂයේ කොටසක් වීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේ පක්ෂ නායකයන්ගෙන් යුත් ඒ ජාතික කමිටුව පත් කළා ඒ සර්වපාක්ෂික අදහස් තුල මේ දැවැන්ත අර්බුදයට අපේ රටේ මව්බිම සාර්ථකව මුණ දීම සඳහා ඒ එක්සත්භාවය ගොඩනගන්න කියලා. එතුමා ඒ සඳහා එකඟ වුණත් අද අපි දැක්කා හරින් ප්‍රාන්දු මන්ත්‍රීතුමා, මනුෂ්‍ය නායකර මන්ත්‍රීතුමා ආදී වශයෙන් කියනවා මේ ආණ්ඩුවේ කොටස්කාරයන් වෙන්න කියලා. හැබැයි කනගාටුයි කියන්න මේ අගමැතිතුමා පත් වෙලා මාස දෙකකට ආසන්නයි අද දින 50කට වැඩි අද වෙනකන් මේ සියලු පක්ෂ නායකයන්ගේ අඩුම ගානේ ඒ සඳහා දායක වෙන්න කැමැති පක්ෂ නායකයන්ගේ කැඳවීමක්වත් කිරීමට ජනාධිපතිතුමාත් මේ අගමැතිතුමාත් අසමත් වුණා කියන කාරණේ. ඉතින් මේ නිසා අපි හිතන ආකාරයට නම් මේ පක්ෂ දේශපාලන ක්‍රියාවලියක්ම සියලු දෙනාට රට ඉදිරියේ රඟපාමින් ආයාචනා කරමින් හැබැයි අවංකව ආරාධනාවක් නොකර මේ බෙදීම් තවදුරටත් ක්‍රියාත්මක කරමින් ඒ එක්සත්භාවය සඳහා ගත යුතු මූලික පියවර වන සර්වපාක්ෂික එකමුතුවක් සඳහා කැඳවීමක්වත් නොකර තමයි මේ පවතින රජය ඉතාම දුෂ්ටාකාරයට පහුගිය දින 50 ගත කළා තියෙන්නේ. ඒ නිසා අපි මේ ප්‍රමාද වූ මොහොතේත් අපි කියා සිටනවා ජනාධිපතිතුමනි, ඔබතුමාගේ යම් හෝ අංකභාවයක් තිබේ නම් කරුණාකර මේ සියලු පක්ෂ කැඳවන්න මේ සාකච්ඡාවට. අගමැතිතුමනි, ඔබතුමා මෙතන පාර්ලිමේන්තුවේ විවිධ ප්‍රකාශ කොට ඊට පටහැනියෝ කියා නොකර අපි මේ කැබිනට් මණ්ඩලයේ ඇමතිවරුන්ටත් කියනවා අපිට බලතල අවශ්‍ය නැහැ, අපිට වරප්‍රසාද අවශ්‍ය නැහැ. හැබැයි අපි කැමති මේ මුණ දෙන මේ දරුණු අර්බුදේ මේ අභියෝගයට මුණ දීම සඳහා යම් හෝ දායකත්වයක් ලබා දෙන්න, අදහසකින් හරියට ලබා දෙන්න ඒ සඳහා කරුණාකර බැරිකමක් නැහැ. 22 වෙනි සංශෝධනය වෙනුවෙන්, 21 වෙනි සංශෝධනය වෙනුවෙන් එවැනි සර්වපාක්ෂික කැඳවීමක් කරා ජනතා විමුක්ති පෙරමුණ විතරයි සහභාගී වුනේ නැත්තේ. ඒ නිසා අපි ඉතාමත්ම පැහැදිලි මේ අවංකභාවයෙන් තොරව කෙරෙන ප්‍රකාශය කියලා. හැබැයි අපි මේ මෞබිමේ නාමයෙන් කියා සිටනවා මේ අවසාන මොහොතේ හෝ ඒ සර්වපාක්ෂික එකඟතාව ලබාගෙන ඒ සියලු පක්ෂවල අදහස් මත මෞබිම ගොඩනැගීම සඳහා මේ වහාම මෙදිහත් වී කටයුතු කරන්න කියලා.
ඔබතුමාට තව විනාඩි දෙකක කාලයක් තිබෙනවා.
බොහොම ස්තුතියි. ඒකම අපි කැමති මේ අගමැතිතුමා එදා ඉදිරිපත් කරපු මේ ප්‍රකාශනය ගත්තොත් එහෙම එතුමා ඇතැම් දැන් මේ එතුමා ඒ මීට මාසයකට පෙර ඉදිරිපත් කරපු එතුමාගේ අගමැතිතුමා හැටියට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ ආකාරයට සඳහන් කරනවා. මේ වෙනස තුල අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණක් තියෙනවා. ඒ දූෂණය හා වංචාවෙන් තොර රටක් ගොඩනැගීමයි. ඒ අනිවාර්යයෙන්ම විය යුත්තක්. හොරකමින් තොර සමාජයක්, හොරුන්ට ඉඩක් නැති රටක්, හොරුන්ට දඬුවම් දිය හැකි ශක්තිමත් නීති රීති ඇති පාලනයක්. ගරු අගමැතිතුමනි, ඔබතුමා මේ සම්බන්ධයෙන් ගත්තු පියවර මොකද්ද? 22 වෙනි සංශෝධනයේ දැන් ගැසට් පත්‍රයේ පළ කරලා තිබෙනවා. ඔව්, ප්‍රසම්පාදන කොමිසම ඊට ඇතුළත් කරලා තියෙනවා. ප්‍රසම්පාදන කොමිසමට අඩුම තරමින් යම්කිසි විදිහක මිලදී ගැනීමක් සම්බන්ධයෙන් වේවා අපේ ජාතික වත්කම් විකිණීමක් හා සම්බන්ධයෙන් වේවා යම් දූෂණයක් සම්බන්ධයෙන් තොරතුරු ලැබුණොත් ඊට මෙදිහත් වීම සඳහාවක්වත් අවශ්‍ය ප්‍රතිපාදන ඊට ඇතුළත් කොට තිබෙනවාද මේ සියල්ල කතා පමණද මේ සියල්ල රැවටීමද නැත්නම් කරුණාකර අපි 22 වෙනි සංශෝධනයේ සම්බන්ධයෙන් සාධනීය පියවර දකිනවා ඒ සාධනීය පියවර මේ අවස්ථාවේ සියලු පාර්ශ්ව එකතුව හොරකමට වංචාවට දූෂණයට එරෙහිව කතා කරනවා නම් ඒ යථාර්ථයක් කර ගැනීමේ ඉතාම සරල වගන්ති කීපයකින් කළ හැකි වූ තිබේදී ඒ මඟහැර යන්නේයි ඒ වගේම අපි මේ මේ අගමැතිතුමා එදා ඉදිරිපත් කරපු ඒ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙනවා ඉඩම්වල අයිතිය රජයේ ඉඩම් භුක්ති විඳින ගොවීන්ට ඉඩම්වල අයිතිය දෙන බවට පට්ටු නිවාස හිමියන්ට ඒ නිවාසවල අයිතිය දෙන බවට අපි දන්නේ නැහැ මේක ඒ සඳහා සුදුසු මොහොතද කියලා මුළු රටම ලෝකෙට ණය වෙලා තියෙන මොහොතක රටවැසියන්ට තමන්ගේ ආදායම් මාර්ග අහිමි වෙලා තියෙන මොහොතක ඔවුන්ට ඔවුන් භුක්ති විඳින කුඹුර ඔවුන් භුක්ති විඳින ඉඩම ඔවුන් භුක්ති විඳින නිවාසය
ඔබේ කාලය අවසන්
කරන්න ප්‍රයත්නයක්ද කියන එක ගැන මේ සියල්ල ඒ දුගී දුප්පත් ජනතාවට අහිමි කරවීමේ ක්‍රියාවලියක්ද කියන එක අපි මේ ගැන ගැඹුරින් සිතා බන්න ලෙසත් අඩුම වශයෙන් මේ විවසනකාරී තත්ත්වයෙන් පහ කරන තෙක් වෙනි ක්‍රියාමාර්ගයකට මෙරටේ ජනයා යොමු නොකරන ලෙසත් අපි ඉල්ලා සිටිනවා අවසාන වශයෙන් නැවතත් අවංක උමනාවක් තිබේ නම් කතාවෙන් නොව ක්‍රියාවෙන් කරුණාකර දායක වෙන්න කැමැති සියලු මේ පාර්ලිමේන්තු නියෝජනය කරන පක්ෂවල එකඟතාව ලබා ගත හැකි සර්වපාක්ෂික හමුවක් කැඳවන ලෙස
ස්තුතියි
ඉල්ලා සිටිමින් මම නිහඬ වෙනවා
ස්තුතියි ඔබේ දායකත්වයට මිලඟට ගරු වේලු කුමාර මන්ත්‍රීතුමා ඔබට විනාඩි 5ක කාලයක් තිබෙනවා you have 5 minutes
ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි මගේ නම වේලු කුමාර කුමාර නෙවෙයි
yes වේලු කුමාර
sorry
honorable වේලු කුමාර are you correct
thank you ඉන්ද්‍ර ඉන්ද සබෛලේ பிரதமர் ரணில் விக்ரமசிங்க அவர்கள் நாட்டினது பொருளாதார நிலைமை தொடர்பாக ஒரு நீண்ட உரையாற்றினார் அதிலே இந்த நாட்டினுடைய பொருளாதாரம் தொடர்பாக நீண்ட காலத்தில் 2025, 2027, 2028 என நீண்ட காலத்தில் அடையக்கூடிய விடயங்கள் தொடர்பாக பேசினார் ஆனால் இன்று இந்த நாட்டிலே எரிந்து கொண்டிருக்கக்கூடிய இந்த நாட்டிலே இன்று மக்களால் சகித்துக்கொள்ள முடியாத மக்களால் ஏற்றுக்கொள்ள முடியாது இருக்கக்கூடிய இன்றைய பிரச்சனைகளுக்கு எந்த ஒரு பதிலையும் ரணில் விக்ரமசிங்க அவர்கள் இந்த சபையிலே முன்வைக்கவில்லை குறிப்பாக இன்று இருக்கக்கூடிய இந்த எரிபொருள் பிரச்சனையிலான பெட்ரோல் டீசல் எரிவாயு தொடர்பான அந்த பிரச்சனையிலே இந்த போலீன்களில் இருக்கக்கூடிய மக்களுக்கு ஒரு தீர்வு இங்கே சொல்லப்படவில்லை அதனையும் விட மேலாக ஒன்றை சொல்ல வேண்டும் இந்த நாட்டின் சகல பாடசாலைகளும் மூடப்பட்டிருக்கின்றது முதலிலே 2 நாட்கள் என்றார்கள் அதற்கு பிறகு 3 நாட்கள் என்றார்கள் அதற்கு பிறகு இந்த வாரம் முழுவதும் பாடசாலை மூடப்படும் என்றார்கள் மீண்டும் எங்களுக்கு தெரியும் இவர்கள் சொல்லக்கூடியது இன்னும் 1 மாத காலம், 2 மாத காலம் என இதை இழுத்தடிப்பு செய்வது அவை இந்த நாட்டினுடைய எதிர்காலம் இந்த நாட்டிலே இருக்கக்கூடிய சிறார்களின் பிள்ளைகளின் எதிர்காலம் இந்த நாட்டினுடைய எதிர்காலம் பாழாகி கொண்டிருக்கின்றது அந்த பாடசாலைகளை திறக்க அந்த கல்வியை வழங்க என்ன தீர்வு என்பது இங்கு இந்த பிரதமரால் சொல்லப்படவில்லை அவை இன்று எரிந்து கொண்டிருக்கக்கூடிய பிரச்சனைகளை மூடிவிட்டு இன்னும் பல மாதங்களின் பின்னர் இன்னும் சில வருடங்களின் பின்னர் அடையக்கூடியதை பேசுகின்ற ஒரு உரையாகவே அந்த உரை இருந்தது அது மட்டுமல்லாது இந்த நாட்டிலே இன்று எரிந்து கொண்டிருக்கக்கூடிய அரசியல் பிரச்சனையை மூடி மறைக்கின்ற ஒன்றாகவும் வந்து அவருடைய உரை காணப்பட்டது என்பதை கூற வேண்டும் அதே போல இன்று பெருந்தோட்டத்துறை முற்றாக வீழ்ச்சி கண்டிருக்கின்றது அங்கே இருக்கக்கூடிய மக்கள் வாழ்வாதாரத்தை இழந்திருக்கின்றார்கள் தங்களுடைய அன்றாட செயற்பாடுகளை செய்ய முடியாத நிலை தள்ளப்பட்டிருக்கின்றார்கள் அந்த இன்றைய பிரச்சனைக்கு பிரதமரிடமிருந்து எந்தவித பதிலும் கிடைக்கப்பெறவில்லை என்பதை நாங்கள் கூற வேண்டி காணப்படுகின்றது விசேஷம் மூலாசனாருட மந்திரித்துமனே விசேஷம் கியாண்டோனே அதவினகட்டமே பார்லிமெண்ட்வே சாக்கச்சா கரணோ மே ஆண்டுவ கவுத பாரகன்னி கேனக தாபி விசேஷம் கியாண்டோனே மெத்தன பொடி விவாதயத் பொடி விவாதயத் தீன்னி பொடி விவாதயத் தீன்னி மெத்தன முகத்தேக දැන් කෝට්ටුව එම නැත්තම් පොදු ජන පෙරමුණ මේ රටේ ජනතාවගෙන් තුනෙන් දෙක බලයක් ඉල්ලුවා. එයයි ඒ තුනෙන් දෙක බලයක් ඉල්ලුවේ රජයක් පීඨවන්ට රජයක් ගෙනියන්න. ඒ තුනෙන් දෙක බලයක් ඉල්ලුවේ විපක්ෂයට ආණ්ඩුවක් හදලා දෙන්නද? තමන් ආණ්ඩුවක් හදාගෙන තමන් ආණ්ඩුවක් ගෙනියන්න තමා ජනතාවගෙන් සිස්ටම් චේන්ජ් කරනවා කියලා මේ තුනෙන් දෙක බලයක් ඉල්ලුවේ. දැන් අද ඇවිල්ලා කියනවා තුනෙන් දෙක බලයක්
කොඩකපට නිරතුල් කඩයිසි 2 විනාඩිකල්
අද ඇවිල්ලා කියනවා තුනෙන් දෙක බලයක් තියාගෙන මේ ආණ්ඩුව කවුරු හරි බාර ගන්නද කියලා. ආණ්ඩුව කවුරු හරි බාර ගන්නද කියලා. ඉතින් මං ආන්නේ තුනෙන් දෙක බලයක් තියාගෙන 150කට ආසන්න මන්ත්‍රීවරුන් ඉඳගෙන තමන්ට කියලා අග්‍රාමාත්‍යවරයෙක් පත් කරලා ආණ්ඩුවක් කරන්න බැරි නම් මොනවටද මේ මන්ත්‍රීවරු මේකේ ඉන්නේ? මොනවටද ඉන්නේ? තමන්ට ලැබෙන වරප්‍රසාද වෙනින්ද ඉන්නේ? තමන්ට කියලා 150ක ආසන්න මන්ත්‍රීවරු ඉන්න කණ්ඩායමකට තමන්ට කියලා අග්‍රාමාත්‍යවරයෙක් අගමැතිවරයෙක් පත් කරගන්න බැරි නම් මොන කේම්වලද මේ මන්ත්‍රීකම තියානින්නේ? ඈ මේකෙන් තියෙන ප්‍රයෝජනේ මොකද්ද? ඔබලාට මේ මන්ත්‍රීකම තියාගෙන ඉන්න සදාචාර අයිතියක් තියෙනවද? නැහනේ. ඒඳ තුනෙන් දෙක බලයක් දීලා ආණ්ඩුවක් හදන්න කියලා ජනතාව ඔබලාට ලබා දුන්නෝ ඒ බලය නැවත ජනතාවට ලබා දෙන්න. එතකොට ජනතාව ආණ්ඩුවක් පත් කරගන්න කණ්ඩායමක් තෝරගයි. එහෙනම් අපි කියනවා මේ ලැජ්ජ නැති වැඩේ කරන්න එපා. කරන්න එපා. පුළුවන් නම් එට වෙනකොට අද මොනවද වෙලා තියෙන්නේ? අද තුනෙන් දෙක බලයක් තියෙන ආණ්ඩුව එක මන්ත්‍රීවරයෙක් ඉන්න පක්ෂයකට එක මන්ත්‍රීවරයෙකුට අගමැතිකම දීලා ආණ්ඩුව දීලා අපේ සජමෙන් මන්ත්‍රීවරු දෙන්නෙක් බාගෙන ඒ දෙන්න තමයි දැන් ඉදිරියේ ඉඳගෙන මේ ආණ්ඩුව බේරන්නේ. ඈ ලැජ්ජ නැද්ද මේක? ලැජ්ජ නැද්ද මේක? එතකොට අදන්න පුළුවන්ද මේ රට? ඈ මේ රට අදන්න පුළුවන්ද? ඒ ඉඳ අපි කියන්නේ අපි දැක්කාද උදේ මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආවා.
මුතුමාට තව එක විනාඩියක කාලයක් ඇතුල් කරනවා.
එතුමාට පාර්ලිමේන්තුවේ විනාඩි කීපයක්වත් මේ පාර්ලිමේන්තුවේ රැඳී ඉන්න බැරි වුණා. පාර්ලිමේන්තුවෙන් එළියට යන්න සිදු වුණා. ඉතින් අපි කියන්නේ රට පිළිගන්නේත් නැහැ, පාර්ලිමේන්තුව පිළිගන්නේත් නැහැ ජනාධිපතිවරයා. ඒ වගේම තමයි අගමැතිවරයා. ඉතින් ඒඳ අපි කියන්නේ මේ රට අදන්න ඕනේ. දැන් අද වෙනකොට අපි දකිනවා මේ රජේ ආපු දවසේ ඉඳලා මේ රටේ ජනතාව මැරෙනවා ඇරෙන්න වෙන ප්‍රවෘත්ති අපිට නැහැ. කොවිඩ් වලින් දහස් ගණන් ජනතාව මැරුණා. ඈ ඊට පස්සේ සිලින්ඩර් පිපිරලා මැරුණා. ඈ ඊට පස්සේ අපි දැක්කා මේ පෝලින් වල ඉර වෙලා පෝලින් වල ඉඳලා අද වෙනකොට බොරල්ලේ අද වෙනකොට දැන් සිදුවීමක් අපිට
වාර්තා කරනවා. ගරු
මන්ත්‍රීතුමා මේ විතර නෙමෙයි මම අවසන්
කරනවා. ඔබතුමාට වැඩි කාලයක් දෙන්නම් පොඩ්ඩකින් කලබල වෙන්න එපා. ඔබතුමාගේ පක්ෂයෙන් එක්කෙනෙක් කතිකෙක් නොවන නිසා ඔබතුමාට තව විනාඩි 4ක කාලයක් තිබෙනවා.
බොහොම ස්තුතියි. අද වෙනකොට මම දකිනවා මේ රජය පත්වෙච්ච ඒ කාලේ ඉඳලම රටේ ජනතාවගේ ජීවිත නැති කරන එක තමයි මේ එකතු වෙලා මේ ආණ්ඩුව එකතු වෙලා කරලා තියෙන්නේ. කොවිඩ් වලින් පැණි දිදී දහස් ගණන් ජීවිත නැති කරගත්තා. ඊට පස්සේ අපි දැක්කා ගෑස් සිලින්ඩර් පිපිරෙනවා, ජීවිත නැති වෙනවා. එතනින් නැවතුනේ නැහැ. එතනින් ඉස්සරහට ගියාම පෝලින් වල ඉර වෙලා තෙරපිලා ජන අද වෙනකොටත් මේ බොරල්ලේ ජීවිතයක් නැති කරලා තියෙනවා. ඒ පමණක් නෙවෙයි, ප්‍රවාහනේ යන්න නැ. අද ඉස්කෝල ළමයි බස් වල වාල උඩ ඉඳගෙන යන්නේ, ජීවිත අවදානමත් එක්ක යන්නේ. ඒ වුණාට මේ ආණ්ඩුවට මේකට උත්තරයක් නැහැ. ඒ වුණාට තුනෙන් දෙක බලයක් ඇති ආණ්ඩුවක් ඇටියට මෙතන ඉඳගෙන ආණ්ඩු කරනවා කියන ඒ ආණ්ඩු කරනවා කියන එක ලැජ්ජ නැතුව කියාගෙන ඉන්න එක ගැන තමයි අපි ප්‍රශ්න කරන්න වෙලා තියෙන්නේ. ඉතින් අපි කියනවා අද වෙනකොට අද මේ පාර්ලිමේන්තුවේ ආනවා ඔබතුමාලාට මේ තෙල් නැවක් ගේන්න පුළුවන් නම් මම අස්සෙනා කියනවා. හරියට මේ පොඩි ළමයි ඔට්ටු අල්ලනවා වගේ මේ මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අද මේ තෙල් නැවක් ගැන කියනවා. එතකොට මේ කණ්ඩායම රට අදයිද? මේ කණ්ඩායම අදයිද? විපක්ෂේ බල්ලා අහනවා, ඈ විපක්ෂේ බල්ලා තෙල් නැවක් ගෙනත් දෙන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ තරමට මේ බංගලොත් භාවයට පත් වෙලා තියෙන්නේ. ඒ ඉඳන් අපි කියනවා මේකට විසඳුම මහානායකවරු එකතු වෙලා කියලා තියෙනවා. දිනයක් දෙන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි, දිනයක් දෙන්න ඔබ යන දිනයක්. ඒ යන දිනේදී මේ තියෙන ආණ්ඩු අරගෙන යන්න, ඔබතුමා ආණ්ඩු අරගෙන යන්න. ඒ දිනයක් මහානායකවරු එකතු වෙලා මේ පණිවිඩයක් ලබා දීලා තියෙනවා. ඒක කරන්න. ඒක කරා නම් අපි ජනතාවට මේක බාර දීලා ජනතාව වාරා මේ රට අදා ගන්න පුළුවන් කණ්ඩායමක් අපි මේ පාර්ලිමේන්තුවට මේ රටට අපි අදා ගන්න පුළුවන්. ඒකයි මේ වර්තමානයේ අපිට අද වෙනකොට අවශ්‍ය වෙලා තියෙන දේ කියන එක අපි විශේෂයෙන්ම අපි කියන්න ඕනේ. එහෙම නැතුව මේ ඇවිල්ලා 2025 2026 2017 තත්ත්වයට ගේන්න පුළුවන්. මේ වාර්තා කියවන්නේ 2026 වෙන. ඒ කියන්නේ නොකියා කියන්නේ මොකද්ද? 2025 26 වෙනකන් මේ විදියට පෝලිම් තමයි තියෙන්නේ. මම රජේ කරොත් මේ පෝලිමේ තමයි ඉඳ වෙන්නේ. මේ රජේ තියානිට
උතුමාගේ අවසාන විනාඩි දෙක අවසාන විනාඩි දෙක
තමයි මේ රජේ විසින් අද වෙනකොට අපිට කියන පණිවිඩය. එහෙනම් අපි කියනවා අවේ ඉඳ නාටිලේ එරක කොඩිය මක්කලිඩම් නාංගල් කූරුවද ගෝඨාභය රාජපක්ෂේ ඉඳ පාරාළුමන්ත්‍රම් ඉඳ නිරාகரித்திருக்கின்றது. පාරාළුමන්ත්‍රத்திலே வந்து அவர் சில நிமிடங்கள் கூட இருக்க முடியாமல் வெளியேற வேண்டிய நிலை ஏற்பட்டிருக்கின்றது. அவே இந்த நாடும் அவரை நிராகரித்து பாராளுமன்ற நிராகரித்திருக்கின்றது. இந்த நாட்டின் நலன் கருதி இந்த நாட்டின் சுபிச்சம் கருதி அந்த சுபிச்சத்தின் நோக்கை சுருட்டி கொண்டு அவர் வீட்டுக்கு செல்வதுதான் இருக்கக்கூடிய ஒரே தீர்வு என்பதனை நாங்கள் தெளிவாக கூறி வைப்பதோடு அதனை விடுத்துவிட்டு தங்களுடைய இயலாமையை எதிர்கட்சியின் மீது சுமத்தி மக்களை மீண்டும் 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 கஷ்டத்திற்கு துன்பத்திற்கு துயரத்துக்குள்ளாக்க வேண்டாம் என்பதை இந்த சபையிலே கூறி முடிக்கின்றேன். நன்றி.
நன்றி உங்கள் பங்களிப்புக்கு.